සාදු 2019 වසරේ පළවෙනි මාසේ 20 වෙනිදා දුරුතු පුරපසලොස්සක පොහෝ දවස බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදුවුණු දවස සුමන සමන් දෙවියන් සෝහාන් මාර්ගඵලයේ පිහිටි දවස බොහොම වැදගත් පොහෝ දවසක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේම වහන්සේ නමින් සෑයක් බැඳ ඒ මෙවුගුණ සෑය වන්දනා කිරීම ආරම්භ වෙන මේ ඓතිහාසිකගත සිද්ධීන් සමුදායක් සේපත් කරවන වටිනා කියන දවසේ එදා පටන් මේ දක්වාම සද්ධර්මය රැකගෙන ආපු ඒ ආර්ය මහා සංඝරුණට ශ්‍රී සද්ධර්මයට කරන ගෞරවයක් හැටියට අද දවස පුරාම අපි පෙහෙවත් සමාදන්ව වාසය කරනවා. පෙහෙවත් සමාදන්ව වාසය කරනවා කියන එකේ අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මය වෙනුවෙන් පේවෙලා වාසය කරනවා. ඒ කියන්නේ පින්තුනේ භාවනාත්මක ගුණම වඩාගෙන සිල් ගුණම සමාධි ගුණම වඩාගෙන වාසය කරනවා. එහෙමනම් පෙහෙවත් සමාදන් වෙනවා. ඉතින් මේ පෙහෙවත් සමාදන් වෙන දවසේ මේ සියලු කටයුතු අපිට හොඳින් සිද්ධ කරන්නට අපිට මේ බොහෝම අනාගණීය ධර්මශාලා මන්දිරයක් මේක දායකයන්ගෙන් එක්කෙනාගෙන් එක්කෙනාට කරදර කරලා මේ කෝල් කළා කියලා අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලලා හැම හදාගත් එකක් නෙමෙයි මේක තනි වියදමින්ම එක පින්නතුන් පිරිසක් තමයි හදලා පූජා කරේ ඒ තමයි පින්වත් චන්දන තිසේරා මැතිතුමන් සහ ඒ ශාමලි තිසේරා මැතිණිය කියන ඒ දෙපළ සහ දූ දරුවන් පවුලේ පින්නතුන් සියලු දෙනාම එකතු පහදු වෙලා ස්වාමින් වහන්සේට කිසිම බරක් ඇති නොවන විදියට ශාසනය වෙනුවෙන් ධර්මය වෙනුවෙන් බොහෝම සදාසිතින් පූජා කරපු අනර්ගණීය ධර්මශාලාව ඉතින් විශේෂයෙන් ප්‍රාර්ථනාව එතුමේ දෙපළගේ සිද්ධ වුණේ පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ගේ ඒ මව්පිය දෙපළට පීඩී තිසේරා පියාණන් වහන්සේටත් සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත් සසර නිවන් සැප පිණිස ඒ වගේම ශාමණේ තිසේරා මැතිණියගේ බී විජේරත්න මෑණියන්ටත් ඒ වගේම YAD විජේරත්න පියාණන්ටත් පින් පිණිස කියලා මෝනිකාර මුලින් ඒ නිසා අපිට මේ සිසිලස සහනය ලබා දුන්නු ඒ පින්වත් තුන් දෙපළගේ මව්පියන්ට සසර නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ගෞරවය අපි හැමදාමත් සිහි කැඳවාගෙන අපි මේහි අපේ ආධ්‍යාත්මික ගුණවගාවන් සිදු කරගන්නේ සිදු කරගන්න හැම මොහොතකම එහි ලබන්නා වූ ඒ විශිෂ්ට ගුණ ආශිර්වාදය ලැබෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. හොඳයි පින්නතුනි අපි අපේ සිත් සතන් සැහැල්ලුවටපත් කරගමු සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා විදර්ශනා භාවනාවන් වල යෙදීම සඳහා හිතේ තියෙන බර බිමින් තබලා මේ මොහොතේ කායගත සතිය හෙවත් තමන්ගේ ඉරියව්ව පිළිබඳව හොඳ සිහියකට පත් වෙන්න ඕන. හොඳ සිහියෙන් ඉඳ වාසය කරන්න තමන්ගේ ඉරියව්ව පිළිබඳව කය පිළිබඳව අවධානයෙන් සිටින්න. කය පිළිබඳව අවධානයෙන් සිටින්න කිව්වහම අයිති වෙනවා කයේ ඉරියව්ව. ඒ වගේම තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය. ඒ වගේම උදරයේ පිම්බීම හැකිලීම. ඒ වගේම හදවතේ ගැස්ම ආදී මේ සියල්ලම අයිති වෙනවා මේ කායගත සති භාවනාවේ ගුණාංගවලට. හොඳට කායගත සතිය වඩන කෙනෙකුට හිත සංසුන් කරගන්න සමාධිය නගා සිටවා ගන්න ධර්මය අවබෝධ කරගන්න හරිම ලෙහෙසේ. ඒ නිසා නිවැරදිව කායගත සතියෙහි වාසය කරන්න. ඔය ආකාරයෙන්ම කායගත සතෙහි සිටිමින් ස්වාමීන් වහන්සේ සේපත් කරන මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න. සිතින් සිටීම ප්‍රමාණවත්. නිදුක් වෙම්මා. නිරෝග වෙම්මා. සුවපත් වෙම්මා. නිවන් දකිම්මා. මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝග වෙත්වා. සුවපත් වෙත්වා. නිවන් ලබත්වා. නිදුක් වෙම්මා. නිරෝග වෙම්මා. සුවපත් වෙම්මා. නිවන් දකිම්මා. මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝග වෙත්වා. සුවපත් වෙත්වා. නිවන් දකිත්වා. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. මහා සංඝ ගුණ අනන්තයි. මහා සංඝ ගුණ අනන්තයි. මහා සංඝ ගුණ අනන්තයි. අනන්ත තිසරණ ගුණ බලයෙන් නිදුක් වෙම්මා. නිරෝග වෙම්මා. සුවපත් වෙම්මා. නිවන් ලබම්මා. මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. බුදු ගුණ අනන්තයි, 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 සදහම් ගුණ අනන්තයි, සදහම් ගුණ අනන්තයි, සදහම් ගුණ අනන්තයි, මහසඟ ගුණ අනන්තයි, මහසඟ ගුණ අනන්තයි, මහසඟ ගුණ අනන්තයි, මහසඟ ගුණ අනන්තයි, තිසරණ ගුණ අනන්තයි, තිසරණ ගුණ අනන්තයි, තිසරණ ගුණ අනන්තයි, තිසරණ ගුණ අනන්තයි, අනන්ත තිසරණ ගුණ බලයෙන් සුවපත් වෙම්මා, සුවපත් වෙත්වා. අනන්ත තිසරණ ගුණ බලයෙන් සුවපත් වෙම්මා, සුවපත් වෙත්වා. අනන්ත තිසරණ ගුණ බලයෙන් සුවපත් වෙම්මා, සුවපත් වෙත්වා, සුවපත් වෙම්මා, සුවපත් වෙත්වා, සුවපත් වෙම්මා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සෑම හුස්ම වාරයක්ම ඉහළට ගන්න විට සුවපත් වෙත්වා කියලා හිතන්න. පහළට හුස්ම හෙළන විට ස්වභාවයෙන් සිහිය පිහිටවාගෙන හුස්ම පහළට හෙළන්න, හිත සැහැල්ලු කරගන්න. නැවතත් හුස්ම ඉහළට ගන්න විට සුවපත් වෙම්මා කියලා හිතාගෙන හුස්ම ඉහළට ගන්න. ඉහළට හුස්ම ගන්න විට සුවපත් වෙම්මා, පහළට හුස්ම හෙළන විට සුවපත් වෙත්වා යනුවෙන් හොඳට සිහිය පිහිටවා ගනිමින් ආශ්වාස කරන්න සුවපත් වෙම්මා කියලා, ප්‍රාශ්වාස කරන්න හුස්ම එළියට යවන විට සුවපත් වෙත්වා. දීර්ඝ හුස්මක් ඉහළටගෙන එය තප්පර 3ක් රඳවා ගන්න. ඉන්පසුව එය මුවින් පිට කර හරින්න. ඒ ආකාරයට වාර කීපයක් සිද්ධ කරන්න. දීර්ඝ හුස්මක් ඉහළටගෙන එය තප්පර 3ක් රඳවා ගන්න. ඉන්පසුව එය මුවින් පිට කර හරින්න. දැන් ස්වභාවිකව හුස්ම ඉහළ පහළ යන්නට ඉඩ හැර කායගත සතියෙන් වාසය කරන්න. හොඳයි, සාදු සාදු සාදු. හොඳයි, මනුෂ්‍යෙක් ජීවිතේ පුරාම කතා කළත් උගන්වන්න බැරි, කියා දෙන්න බැරි මහා පුදුම විශ්වීය දහමක් අපට දැනගන්න අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. එක පැයක් විනාඩි 30ක් නිහඬව සිටීමෙන් විනාඩි 30ක් හෝ පැයක් නිහඬව සිටීමෙන් අපිට ලබන්න පුළුවන් අවබෝධය මහා පුදුමයි. මනුස්සෙක් ජීවිත කාලෙම කතා කරලා කියලා දෙනවට වැඩි දෙයක් දැනගන්න පුළුවන් නිහඬව සිටීමෙන්. ඒ නිසා තමයි මේ ලෝකයේ මේ විශිෂ්ට ධර්ම තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත ගුණ උතුමෝ මේ ලෝකය දෙස විශ්වය දෙස නිහඬව බලා සිටේ. ඒ නිහඬව බලා සිටින විටයි මේ තමයි දුක හොඳට අවබෝධ වෙනවා. මේ තමයි දුක හැදෙන විදිය, දුක්ඛ සමුදය හොඳට අවබෝධ වෙනවා. මේ තමයි දුකේ නිරෝධය, මේ තමයි දුකින් නිදහස් වෙන මාර්ගය හොඳට අවබෝධ වෙනවා. ඒ කිසිවක් වචනවලින් කියලා නිම කරන්න බෑ. අවුරුදු දහස් ගානක් කියාපෑවත් ඒ තරම් මහා විශාල අවබෝධයක් ප්‍රත්‍යක්ෂතාවයක් ලැබෙනවා. එක විනාඩි 30ක් පැයක් නිහඬව සිටීමෙන් සාදු. ඇත්තු මේ දේශනාවට සහභාගි වුණේ ඇයි කියන ප්‍රශ්නය ඇසුවොත් මොකක්ද උත්තරේ? මේ දේශනාවට සහභාගි වුණේ ඇයි කියන ප්‍රශ්නය ඇසුවොත් මොකද්ද ඔබ ළඟ තියෙන උත්තරේ? එක එක උත්තර තියෙන්නේ. සිත ගැන තේරුම් ගන්න පොය දවසට වෙන වැඩක් නැහැ. ඉතින් කොයි බහරි තැනකට හේතු වෙලා ඉන්න ඕන, පන්සලකට ගිහිල්ලා ඒ නිසා ආවා. එහෙමත් නැත්නම් අර අහවල් තැන විකෘති කරනවා කියලා ආරංචියක් හම් වෙලා තියෙනවා. බලන්න ඕන මොකද්ද කරන විකෘතිය කියලා බලන්න යන්න ඕන. ගොඩක් අය ඉන්නේ එහෙමය. හොර අල්ලන්න ආපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒක මෝහනයක් කරනවා කියනවා, විකෘති කරනවා කියනවා. ඉතින් විකෘති කරනවා කියලා බලන්න එනවා. බලන්න ඇවිල්ලා යන්නේම නැහැ. ඔය දිගටම බලනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් ඒත් එහෙමයි. බුදුහාමුදුරෝ යම් ගමකට වඩිනවයි කියලා ආරංචිය ගන්නෝ කොහොම හරි දේවදත්ත. දේවදත්ත කරන වැඩේ දන්නවද? කලින් යනෝ ඒ ගමට. ගිහිල්ලා ඔක්කොටම කියනවා ඔය යකාගේ බණ අහන්න එපා. ඕක විකෘතිකාරයේ. විකෘති බණක් කියන්නේ ඕව එහෙම අහන්න එපා, යන්න එපා, පැත්තු පලාතිගෙ කියලා මිනිස්සුන්ට කියනවා. කියුවාම දැන් මේ ආරංචිය දී ගන්න බැරිව නෙහිටි දේවදත්ත නොමිලේ මහරංචිය දෙනවා වටේම දුන්නහම මිනිස්සු වෙනවා කවුද මේ විකෘති කරන මිනිස්සය කියලා බලන්න. ඊට පස්සේ ඒ අය බණ අහලා නිවන් දකින්නවා. ඒ නිසා වරක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට වැඩිම ප්‍රසිද්ධිය කීර්තිය ලබා දෙන පූජ්‍යලයා දේවදත්ත කියලා. ඒ නිසා අපිටත් මං හිතන්නේ ඒකම වෙන්නේ නැති යම් අනුසාරයකින් හම්බ වෙන්නේ විකෘති ලිස්ට් එකට ඇතුල් වෙන්න ඕ වහන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක එහෙම තමයි වෙනතුනේ. දැන් බලන්න මම විකෘති වුණ නැත්තම් මෙහෙම වෙන්නේ නැනේ. දැන් මං ඉස්සර කොණ්ඩේ කැපුවේ අමීර් ඛාන් වගේ කැපුවා, සල්මන් ඛාන් වගේ කැපුවා, නාමල්ලුඩු ගම වගේ කැපුවා. දැන් ඉතින් ඔක්කොම වැඩන්නේ කියලා හිස බාලා ඉන්නෝනේ විකෘතියක්නේ. සම්මාන සම්පදායෙන් විකෘතියක්. ඒ වගේම මගේ හිටපු යාළුවන්ට විකෘතියක්. මොකද්ද මේ උඹට වෙලා තියෙන්නේ කියලා. එතකොට විකෘතියක් නෙමෙයිද ඒක? ඒ පාර්ශවේ ඉඳන් බලද්දී ඒක විකෘතියක්. ඒ වගේම පුහුදුන් මනසේ ඉන්න අයට මේ ආර්ය ධර්මයේ විකෘතිය. ආර්ය ධර්මයේ ඉන්න අයට පුහුදුන් මිනිසු විකෘතිය. පිස්සංකොටුව වගේ තමයි. පිස්සංකොටුව ඇතුලේ ඉන්න මිනිස්සුන්ට බලන්න එන මිනිස්සු පිස්සෝ. බලන්න යන මිනිස්සුන්ට පිස්සංකොටුව ඇතුලේ ඉන්න අය පිස්සෝ. ඉතින් කාට හරි අනිත් කෙනාට එහෙම පිස්සුයි කියලා පේනවා නම්, විකෘති කියලා පේනවා නම්, මම හිතන්නේ එයා ළඟත් ලොකු මොකක් හරි විකෘතියක් තියෙනවා. ඒක තමයි සත්‍ය තත්වය. ඉතින් බින්නතුනි මේ සද්ධර්මයේ දේශනා කිරීම මේ කාලයේ දැලිපිහියෙන් කිරි කනෝ වගේ වැඩක්. බණ කියනවා කියන එක. දැන් මොන බණ කිව්වත් එහෙම වෙනවා. ඒ හැටි. දැන් අපේ ස්වාමීන් වහන්සේලා උදාහරණයට ගමුකො. පානදොරේ අරිය ධම්මහාමුදුරු කවියෙන් ධර්මයේ කී කියා මිනිස්සුන්ගේ සිත් සතන් කරුණාවෙන් පුරෝපරව බෝධි පූජා කර කර විශාල ජන ප්‍රසාදයක් ලබා ගත්තා. ඒ පිරිසක් ඇවිල්ලා කට්ටියක් ඇවිල්ලා උන්වහන්සේට ගීතාස්වරයෙන් බණ කියනවා, කවි කියනවා කිය කිය විනයවර්ධන කාර්යය ටික බැන්නා. එහෙම වුණාද නැද්ද? සාක්ෂි තියෙනවා නේද උන්වහන්සේලාට මේ උපකාර කරපු වෙනතුරු තියෙන? එහෙම වුණා නේද? එහෙම වුණා. මං අහලා තියෙනවා. ඒ වගේම සෝමහාමුදුරුව මේ රට ගොඩනගන්න ගත්තා. මේසු උන්වහන්සේ දේශපාලනය ගැන කතා කරනවා කියලා උන්වහන්සේට නවනින්දා කරලා පහර දුන්නා. කොළුනාමේ සුවංගල හාමුදුරුව බණ කියන්න පටන් ගත්තා. අඬා අඬා බණ කියනවා අඬවනවා කියලා උන්වහන්සේටත් කියවුවා නැත්තට නැති වෙන්නේ. මාදුළුවාවේ සෝවිත හාමුදුරු ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු හදන්න බැලුවා. උන්වහන්සේලාටත් ඒක හදාගන්න බැරුව උන්වහන්සේලාටත් නොයෙකුත් අපවාද රින්දා ඇවිල්ලිවෙලා උන්වහන්සේලාත් අපවත් වෙලා ගියා. බෞද්ධයා නාලිකාවල් දාගෙන පැය 24ම බණ අහන්න සලස්සලා දරණාගම කුසල ධම්ම හාමුදුරුවන් වහන්සේලා මේ රටට සේවය කරන්න උත්සාහ කළා. ඉතින් ඒකත් හරියන්නේ නැහැ. උන්වහන්සේත් බිස්නස් කරනවා ටීවී දාගෙන මුදලාලි කෙනෙක් වෙලා කියලා ඒකටත් පහර දුන්නා. කාටද පහර නොදෙන්නේ? කාටද තව කෙනෙක් විකෘති ලෙස පෙනෙන්නේ නැත්තේ කියලා හිතෙනවා. ඒකට විවිධ හේතුන් තියෙනවා. තමන් සමාන වෙනවට කැමති නැහැ. තමන් අභිභවා යනවට කැමති නැහැ. තමන් ධර්ම මතයට වඩා වෙනස් දෙයක් ධර්මවලට කැමති නැහැ. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඔය ඉති විසෝසවාක්කාතෝ සුපටිපන්න ගාථාවලවත් තේරුම නොදන්න මේ සමාජයට වහන්සේ මේ අපේ කිරිබන්දියෝර ඥානানন্দ හාමුදුරන් වහන්සේ සිංහලෙන් පොත්පත් ලියලා උන්වහන්සේ කියලා දුන්න. දැන් ඒකෙත් අකුරු දෙක තුනක් එහෙම මෙන් හොයාගෙන පිළිපාපිලි එහෙම දැන් ඒකත් විකෘතියක් කියලා ඒකටත් ගානෝ ගෑහිලා. මන් දන්නේ මේ ඌරු ඉවක් තියෙන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට. ඇයි මං ඒ ඌරු ඉවක් කියලා කියන්නේ? කොහෙන් හරි තියෙන කුණු ගොඩ හොයාගන්න. කුණු කන්න ඉන්නේ ඌරු. ඉතින් කොහේ හරි තියෙන ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් ඇදයක් හොයාගෙන ඒ ඇදෙන්, ඒ කියන්නේ දැන් අපි පැය 10,000ක් බණ කියලා තියෙනවා නම් අපිට ගහන්න හොයාගන්න විනාඩි දෙකක්. කොයි බාහිර වැරදිච්ච තැන. ඒක තමයි අර ඌරු ඉව කියන්නේ උගඩ. අර ඌරු ඉවට වැදගත් නැහැ. පැය 10,000 වැදගත් නැහැ. තේරුණානේ? පැය 10,000 වැදගත් නැහැ. අර විනාඩි දෙක පෙන්න පෙන්න පහර දීලා නැති බංගස්ථාන වෙන්න ගහන. මේක මේ ශ්‍රී ලංකාවේ තියෙන අපූරු මොඩල් එකක්. ඒක හරිය ලස්සන වැඩක් ඒක. මේ රට කවමදාකවත් ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන්වත් ආර්ථික වශයෙන්වත් පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ අන්න අර ඌරු සෙට් එකේ ඉන්නකම්. තේරුණානේ? ආධ්‍යාත්මික ගොඩනැගීමක් ඇති වෙනකොට ඒ ඌරු සෙට් එක ඇවිල්ලා ඒකට ගහනවා. ආර්ථික වශයෙන් දියුණුවක් ඇති වෙනකොට ඒත් ඒ ඌරු සෙට් එක ඇවිල්ලා ඒකටම පහර දෙනවා. ඒක නිසා තමයි අර කවුද කාටුන් කාරයෙක් ඇඳලා දාලා තිබ්බා ශ්‍රී ලාංකිකයෝ අපාය ගියත් ඒ අපායේ ඒ කොටසේ වහලක් නැහැ කියලා. ඒකට හේතුව ඒකෙන් ගොඩ එන්න හැදුවොත් එහෙම ඒකම ඇතුළේ ඉන්න එකෙක් ආයේ ඇදලා ඒකටම දාගන්නවා. ඒ ලේසියෙන් ගොඩ යන්න දෙන්නේ. ඒ නිසා අපායේ ඉන්න මිනිසුන් උනත් ශ්‍රී ලංකාවේ කොටසට වහලක් අවශ්‍ය නෑ. කාටවත් ගොඩ යන්න දෙන්නේ. උඹ කොහෙද ගොඩ යන්නේ අපෝ අපිට වඩා කලින් කියලා එතෙන්ද දෙනවා. දැන් උනත් එහෙම මාර්ගඵල ලැබුවයි කියලා කියන්න බලන්න පුතජන වෙනකන් ගහනවා. පුතජන නොවුනොත් එහෙම මේ තහනම් කරවනු බණ කියන එක. එහෙමත් නැත්තම් ඕ ලොකු වැඩක් කරනවා. ඊළඟට පිනුතුනි මේ රටේ මේ පැවිද්දෝ දේපල ආරක්ෂා කරගෙන පොල් මණ්ඩි බලාගෙන දානි වළඳලා හොඳට සැප පහසුවේ ඉන්න උත්සාහ කරපු වෙලාවේ මේ ගිහියෝ අවසානයේ ධර්මයෙන් පටන් ගත්තා. බණ භාවනා කරන්න පටන් ගත්තා. ත්‍රිපිටක ධර්මයේ කියවන්න පටන් ගත්තා. ඒ කියවීමේ බණ කියන්න පටන් ගත්තා. ඊට පස්සේ අර අර උන්නාන්සල බණ කියන්න දන්නේ නැකිටලා අර ගිහියන්ට ආයෙ ගැහුවා විකෘති කරනවා කියලා. මේ මිනිස්සුන්ට තේරෙන පරිදි මේ මිනිස්සු මොකක් හරි බණ භාවනාවක් කරගෙන යනකොට ඒ මිනිස්සුන්ට පහර දුන්න සමහර විහාරස්ථානවලින් ඒහා ගිහියන්ට වෙඩි තිබ්බා. ඒ ගිහියන්ගේ තියෙන ධර්මශාලාවල් ස්ථාන ගෙවල් කඩලා දැම්මා. කවුද මේ චීවර ධාරියෝ? මොකද්ද වැරද්ද? බණ භාවනා කිරීම. බුදු උණයි කියනවා, රහත් උණයි කියනවා, මාර්ගඵල ලැබුවයි කියනවා කියලා ඒ තැන්වලට ගිහිලා ගල් ගහනවා, පෙරලනවා, කඩනවා, විනාශ කරනවා. මොකද්ද මේ රට නේද? මොකද්ද මේ රට කියලා හිතනවා පින්වත්නි. ඇයි මෙච්චර දෘෂ්ට, ද්වේෂ සහගත, නින්දිත මිනිස්සු වාසය කරන්න කියලා හිතනවා? මහා අමු අකාරුණික, මහා පහන් ද්වේෂ සහගත පළමු පිරිස තමයි සංඝයා වහන්සේලා. චීවර ධාරෙන් මන් දන්නා ඒක පුරව ගත්තහම පැවිද්ද නරක කරගන්නවා. මහන වුණාම මහණින් වහන්සේලාත් මේ ජීවිතේ මාන උද්දච්ච අවිද්‍යාවන් වලින් නරක කරගත්ත ස්වභාවයක් දක්නින්නට ලැබෙනවා. ඒ නිසා 80%ක්ම පැවිද්දෝ ආවිචි මහ නරකේ. ඒකට හේතුව ඔවුන් ළඟ අර කරුණාව, මෛත්‍රිය, දයාව, අනතිමානය ගුණධර්ම වැඩෙන්නේ නැති නිසා. වැඩෙන්නේ මානය, උද්දච්චකම, තරඟකාරීත්වය, බලලෝභය, ධනලෝභය, ඝනලෝභය වැඩි වෙනවා. වැඩි වුණාම හිත බර වෙනවා. ඒ වයින් බර වෙලා මානෙන් මේ ගිහිලා අවීචි මහ නරකේ උපදිනවා. ඒක මහා අවාසනාවන්ත සිද්ධිය. මේව ගැන කියන්න සිද්ධ වෙන්නේ මේම තත්වයක් අද රටේ තියෙන නිසා. තත්වයක් තියෙනවා. ඒක මහා පහත් ලක්ෂණයක් පෙන්වන රටක්. ඒ නිසා මේ රටේ ධර්මයේ කියාගෙන විවිධිච්ච උතුම් හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. මම දන්න උන්වහන්සේලා නිහඬ වුණා පස්සේ. උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට අවබෝධයෙන් කියාගෙන ආව විශිෂ්ට හාමුදුරුවරු ඉන්නවා. උන්වහන්සේලා නිහඬ වුණා. නිහඬ වෙලා මට මොකටද ආයසමතුනේ ඕවා කියන්නේ? ඉන්න මං ওই පාඩුවේ ඉන්නවා කියලා පොයිබාරි පුංචි කුටියක් හදාගෙන තරකට ගිහිල්ලා ලොකු පන්සලක් තිබුණා. තේවත්ත තැරලා උන්වහන්සේලා පාඩුවේ ඉන්නේ න්‍යාය අනුගමනය කරනවා. ඉතින් මම හිතන්නේ මේ සමාජයේ අපිට කවමදාකවත් දකින්න බෑ ලෝකෙ මොනම සමාජයකවත් අර දුෂ්ට, දුර්ජන, පහත්, ඉරිසියා සහගත මිනිස්සු නැති, චීවරධාරී නැති සමාජයක් අපිට හොයන්න බෑ. කවමදාකවත් ඒක හොයන්න බෑ. ඒ නිසා මේ සේ සද්ධර්මයේ තියෙන පින්නතුනි මේ සමාජය තුල විශාල වශයෙන් දුකින් පෙළෙන කිසා ගෞතමිය වාගේ, පටාචාරාව වාගේ, සුනීත සෝපාක වාගේ අසරණ වෙලා විකල් වෙලා ජීවිතේ මුලා වුණු අඟුලිමාල වාගේ, ජීවිතේ කලකිරුණු සියල්ලටම කලකිරුණු ඒ ජීවිත වාගේ, මේ ජීවිතේ පිළිබඳව අවිනික්‍රමණයක් කරන්න, මේ ජීවිතයෙන් වෙන් වෙන්න කල්පනා කරන මහා මේ ජීවිතයේ පිළිබඳව දුකක් කොටගත් කලකිරුණු පිරිසට තමයි මේ සද්ධර්මයේ තියෙන්නේ. මේ සද්ධර්මයේ තේරෙන්නේ නැහැ ධන ලෝභයෙන්, බල ලෝභයෙන්, නිල ලෝභයෙන්, ඝන ලෝභයෙන්, දේපල තණ්හාවල් වලින් ඒවයින් වටවෙච්ච අයට මේක තේරෙන්නේ නැහැ වෙනතුනේ. තේරුණා නේද? තේරුණා නේද? ඒ අයට මේක තේරෙන්නේ නැහැ. මේක මහා අවාසනාවන්ත ප්‍රශ්නයක්. දැන් මහාන වෙන්න ගියත් බලන සමහර උදවිය මේ මහාන වෙන තැන මේ කීවෙනි ගෝලයද එයාට ඊළඟට කීවෙනි සැරේටද එයාට මේක අයිති වෙන්නේ කියලා බලනවා. පුතා මහාන කරන්නේ ඒ වගේ බලලා. මහාන වෙන උන්දලත් බලනවා මේකේ අයිතිය ඊළඟට Tamanට කොහොමද එන්නේ කියලා. යමෙක් එහෙම මහාන වෙනෝ නම් එතන මහා ජීවිතයක් තියෙනවද? දීපල වරප්‍රසාද අරගෙන අනේ ඒ මනස අපිට පහළ නොවීම පිළිබඳව පින්නතුනේ අපි දහස් වාරයක් සතුටු වෙනවා. අපි මහාන වුනේ මේ සමාජයේ තියෙන ගැටලු වලින්, ප්‍රශ්න වලින්, මානසික ගැටලු වලින් නිදහස් වෙන්න. දුක් වේදනාවන් වලින් නිදහස් වෙන්න. කොහේ හරි ආරණ්‍යයක අහිණකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා වාසය කරන්න. ඉතින් ඔහොම වාසය කරන්න බණ භාවනා කරගෙන යද්දී එකපාරට මම ඉතින් යම් විශිෂ්ට කල්යාණ මිත්‍ර උපකාරත්වයක් තිබුණු නිසා එකපාරට මම විකෘති වුණා. ඉතින් විකෘති වුණාන පස්සේ කෙලින්ම බණ කියන්න පටන් ගත්තා. එතකොට ඉතින් බණත් විකෘතිනේ. ඊට පස්සේ බණත් විකෘති මමත් විකෘති. ඊට පස්සේ විකෘති බණ අහන්න කට්ටිය එන්න පටන් ගත්තා. දැන් මේ විකෘති බණ අහන්න ආපු කට්ටිය තමයි ඇත්තෝ. දැන් මේක අහගෙන හිටියාම මේ සමාජයේ තියෙන ප්‍රകൃතිය නැතුව ගිහිල්ලා ඔව් මේ සමාජයේ නොතිබෙන වෙන ස්වභාවයක් හට ගන්නවා. එතකොට ඒ සමාජය කියන්නේ එකට මොකක් කියලාද? විකෘතිය කියලා කියන්නේ එකට. හරි යකා දැන් ඉස්සර වගේ අපිත් එක පාටියට එන්නේ නැහැ විකෘති වෙලා. ඉස්සර වගේ අර බොන්නේ නැහැ, කන්නේ නැහැ, ඈ නටන්න එන්නේ නැහැ. ඒ නිසා විකෘති වෙලා. ඉස්සර වගේ පල්ලෙහැලි කතා කරන්නේ, හිස් වචන කතා කරන්නේ, විසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා නැහැ. ඒකෝට මේ මිනිස්සු විකෘති වෙලා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. කතා කරොත් බන කියනවා, ඌට පිස්සු. විකෘති. ඉතින් ඒ නිසා සමාජයෙන් එහෙම කියන එක කිසි වරදක් නැහැ. ඒක ඇත්ත. සමාජ සම්මතයට අනුව විකෘතියක් තමයි ඒක. සමාජ සම්මතයට අනුව ඒක ලොකු විකෘතියක්. ඉතින් ඔයත්තන්ට මේ සමාජයේ ලෞකික ලෝකයේ මේ එළියේ ජීවත් වෙන මිනිස්සු ප්‍රകൃතියෙන් ජීවත් වෙන්නේ කියලා හිතනවා නම් ඒ ප්‍රകൃතියට වෙලා ඉන්න. හැබැයි ඒක විකෘතියක් කියලා තේරෙනවා නම් ඒ විකෘතියෙන් මිදිලා ඒත් කියන විදිහට මේ විකෘතියට එන්න. අපි මේකට ප්‍රകൃතියයි කියනවා, ඒගොල්ලෝ ඒකට ප්‍රകൃතියයි කියනවා. තේරුණානේ? ඊට පස්සේ අපි මේ අපි ඒකට විකෘතියයි කියනකොට ඒත් මේකට විකෘතියයි කියනවා. මෙතර ප්‍රകൃතිය ඕනත් නැහැ, විකෘතිය ඕනත් නැහැ. මේ ප්‍රകൃති විකෘති වලින් නිදහස් වෙන්න මගක් තමයි හොයන්න ඕන. ඉතින් පින්නතුනි මේ මානය, උද්දච්චකම දේවල් ජීවිතේ පළපැදියම් වුණාට පස්සේ නිවන් දකින්න බෑ. ඒක හිත ඇතුලේ අල්ලගත්තට පස්සේ ඒක ගලවන එක බොරු. ඒක බොරු. ධනමානය, බලමානය, නිලමානය හටගත්ත කෙනෙක්ගෙන් ඒව ගලවන එක බොරු. ඒක හරි අමාරු කාර්යයක් වෙනතුනි. අස්මිමානය, මේ මම වෙමි කියන මානේ තදින් අල්ලගත්ත කෙනෙක්ගේ ඒක ගලවනම බොරු. ඒක ජීවිතේ පින්නතුනේ ලොකු දුක් ගැහැණක් එන්න ඕන. අර සත්‍ය වචනයක් සමහරලාට ගන්න ඔය හමුදා පොලිසියෙම අල්ලන් ගියහම මිනිස්සුන්ට ගහනවා. කන්න දෙන්න නැතුව තියෙනවා. නොයෙකුත් වද හිංසන පවත්වන. එතකොට වද උපරිමයෙන් ලැබෙනකොට අවසාන මිනිහා ඇත්ත කියනවා. එහෙම කියලා කියනවා මම දන්නේ නැහැ. ඇත්ත කියනවා කියලා කියනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මේ ජීවිතය කියන ස්වභාව ධර්මයෙන් විශාල වශයෙන් දුක් පීඩා ගැහැට නින්දා අපහාස කරදර පීඩා ආපු අයට තමයි මම හිතන්නේ සිතෙන් සත්‍ය මතු වෙන්නේ. මරණ පටාචාරාවට සත්‍ය මතු වුණේ සමාජයේ තුලින්ම තලපු පෙළපු නිසානේ. අවසානයේ පාර දිගේ දුවනකොට මිනිස්සුත් ගහනෝ පිස්සියක් කියලා පොළු වලින් ගල් වලින් ගහනෝ හූ කියනවා කොල්ලෝ ගල් වලින් ගහලා. එතකොට බලන්න සමාජයෙන් හොඳට තෙරපෙනවා පිස්සෝ. තේ මරණ දුක් ලැබිලා පියෙහි විපයෝග දුක් ලැබිලා හැම තැනකින්ම තමන් පීඩණයට පත් වෙනවා. මේක ඇඟ ඇතුළටම දැනෙන්න ඕන. ඒකයි මම කියන්නේ සමහරලාට ඔබට ජීවිතේ දුක් දෙන, නින්දා කරන, අපහාස කරන, පීඩා දෙන කවුරු හරි කෙනෙක් ඉන්නෝ නම් එයා තමන්ගේ දෙවියා හැටියට සලකන්න, තමන්ගේ ගුරුවරයා හැටියට සලකන්න කියලා. මොකද හේතුව ඒ අය තමයි අපේ මේ ආධ්‍යාත්මේ නිවන් මගට තල්ලු කරන්නේ. ඒ අය තමයි අපිට නියම කරුණාව දයාව දක්වන්නේ. අපි රිදවල පෙන්වන්න ඕන ඔබේ මේ තැන් රිදවෙන රිදෙනවා කියලා නේ. එනිසා මෙතන ඉන්න බොහෝ පින්නතුන් ජීවිතේ බොහෝ අත්දැකීම් ලබලා ඉන්නේ. ඒ අත්දැකීම් වලින් බොහෝ දෙනෙක් රිදුම් කාලා ඉන්නේ. ලෝකයට බැඳීමේ දුක හොඳට විඳලා ඇති. ලබන හැම දෙයක්ම නැවත අහිමි වෙනවයි කියන අත්දැකීම හොඳට ලබලා ඇති. තරුණ විය, මැදි විය, මහලු විය දක්වා ගිහිල්ලා මේ ජරා මරණ වලට මේ ශරීර කූඩු ලක් වෙනවා කියලා මේ ශරීරය අත්හරින්නට සිත් ඇවිදින්නේ නැති. ඒ නිසාවෙන් දැන් අත්හරින්න අපහසු දෙයක්, පීඩා දෙයක්, අමාරු දෙයක් නැතේ කියන මට්ටමටම තමන්ගේ හිත සැකසিলা ඇති. මේ ලෝකේ තව මොනවද අල්ලගන්න තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට අල්ලගන්නවා ඇවිල්ලා මේ ධර්මය, ධර්ම සංකාරය අල්ලගන්නවානේ. ඔය බන වැරදි, ඔය බන විකෘති. කොහොමද විකෘති වෙන්නේ? අර හාමුදුරුවෝ කියු විදිහට නෙමෙයි මේ හාමුදුරු කියන්නේ. ඒක නිසා විකෘති. අර පොතේ තියෙන විදිහට නෙමෙයි මෙයා කියන්නේ. ඒක නිසා විකෘති. දැන් මුස්ලිම් අයට බුද්ධාගම විකෘතියක්ද නැද්ද? මුස්ලිම් අය කියන්නේ බුද්ධාගම හරි එකක් කියලාද? නෑ, ඒගොල්ලෝ කියන්නේ බුද්ධාගමම විකෘති. ඇයි? ඔවුන්ගේ බුද්ධියට නොගැලපෙන නිසා, ඔවුන්ගේ තර්කයට නොගැලපෙන නිසා, ඔවුන්ගේ වාදයට නොගැලපෙන නිසා විකෘති. එහෙම නේද? එහෙමයි. අපිට ඒ ආගම් විකෘතියද නැද්ද? අපිට මුස්ලිම් ආගම, කතෝලික ආගම, හින්දු ආගම අපිට විකෘතියද නැද්ද? විකෘති. අපිත් සලකන්නේ ඒව විකෘති හැටියට. එතකොට ඒකට හේතුව අපේ තර්කයට ගැලපෙන්නේ, අපේ මතවාදයට ගැලපෙන්නේ, අපේ දැනුමට ගැලපෙන්නේ, ඒ නිසා විකෘති. සමස්ත ලෝකයේම පින්නතුනේ විකෘති. ඒ නිසා තවත් කෙනෙක් විකෘතිව පෙනෙන්නෙම තමා ළඟ විකෘතිය ඇති නිසා. තේරුණා නේද? එතකොට මේ මං කියන දේ හරි තව කෙනෙකුට විකෘති හැටියට තේරෙනවා නම් ඒකට හේතුව තමයි තමා ළඟ ඕ එයාලඟ විකෘතිය තියෙන නිසා. ඉතින් මට පුදුමයක්නේ, මට මුස්ලිම් ආගම විකෘතිය කියලා තේරෙන්නේ නැහැ. කතෝලික ආගම විකෘතිය කියලා තේරෙන්නේ නැහැ. කිසිම හාමුදුරු කෙනෙක් කරන කිසි දෙයක් විකෘතිය කියලා තේරෙන්නේ නැහැ. මම දන්න හේතුව. මට බෝධි පූජාව විකෘතිය කියලා තේරෙන්නේ නැහැ. සමත භාවනාව විකෘතිය කියලා තේරෙන්නේ නැහැ. විදර්ශනා භාවනා විකෘති කියලා තේරෙන්නේ නැහැ. ෂැඩෝ භාවනා විකෘති කියලා තේරෙන්නේ නැහැ. අචංචා භාවනා විකෘති කියලා තේරෙන්නේ නැහැ. ගෝයින්කා භාවනා විකෘති කියලා තේරෙන්නේ නැහැ. තව එක එක ඉන්න මේ ස්වාමීන් වහන්සේලා ඒ උන්වහන්සේලාගේ භාවනාවල් එකක්වත් විකෘති කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මේක හැම දෙයකම තියෙන විද්‍යාත්මක ප්‍රගමනේ මම දකින්න නිසා හැම දෙයකින්ම යම්කිසි කාර්යයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා යමෙක් කියනවා නම් තමන්ගත් එකම තමයි හරි, ඒකම තමයි ලෝකේ ඉන්න ඔක්කොම ගන්න ඕන කියලා, ඒක වැරදි. ඒක හරියට අර තමන් එක වාහනයක් අරගෙන ડોක්ටර් කෙනෙක් කාර් එකක් ගන්නවා, කාර් එකක් අරගෙන එයා කියනවා ලෝකේ ඔක්කොම කාර් වලින් යන්න ඕන කියලා. ඒතර ගොයියෙකුට වැඩක් නැහැ නේ කාර් එක. නේද? බඩු අදින මනුස්සයෙකුට වැඩක් නැහැ නේ කාර් එක. ඒ මනුස්සයට ඕන ලොරියා. ඉතින් ඒ නිසා මේ ලෝකේ තමන් ගත්ත පදනමෙන් අනිත් ඔක්කොම ඒ පදනමට එන්න ඕනේ කියන එක හරියට තමන් කාර් එකක් අරගෙන ඔක්කොම කාර් ගන්න කියනවා වගේ එහෙම නෙමෙයි. බුදුහාමුදුරු මේක බෙදුවක්. මනුෂ්‍යත්වය රැකගන්න, සතර අපායෙන් වළකින්න, සතර අපායෙන් දිව්‍ය ලෝකයට යන්න, දිව්‍ය ලෝකයෙන් උසස් බවට පත් වෙන්න, මුල් ශාසන මාර්ගයට පිවිසෙන්න, ඵලය ලබන්න, ඵලයෙන් දෙවෙනි මාර්ගයට පත් වෙන්න, දෙවෙනි ඵලය ලබන්න, දෙවෙනි ඵලයෙන් තුන්වෙනි මාර්ගයටපත් වෙන්න, තුන්වෙනි ඵලය ලබන්න, තුන්වෙනි ඵලයෙන් හතරවෙනි මාර්ගයටපත් වෙන්න, හතරවෙනි ඵලය ලබන්න වශයෙන් ආදි වශයෙන් මේ ශක්තියින් තියෙන පාරමී තියෙන මිනිස්සු ලෝකේ දැක්කා. ඉතින් ඒ හැම දෙයක්ම ලෝකේ පවතින ඕන. තේරුණා නේද? දැන් මේ ලෝකේ පවතින භාවනා කරන ආරණ්‍ය තියෙන්න ඕන. භාවනා මධ්‍යස්ත දැන් ආරණ්‍ය සමහර තියෙන කිසිම සේවාවක් නැහැ සමාජයට. දානවල දෙන පාඩුවේ ඉන්න එච්චරයි. මම හිතන්නේ උන්වහන්සේට බණ භාවනා දියුණු කරගන්න ඇති, පොත්පත් බලනවා ඇති. හැබැයි සමාජයේ කිසිම බණක් දේශනාවක් මොකක්වත් නැහැ. දාන ටික බිම්බලාගෙන ආව ගිනිච්ච හිටියා එච්චරයි. තොර හිම ආරන්නේ තියෙන්න ඕන. ඊළඟට භාවනා මධ්‍යස්ථාන කියන මට්ටමට ආවහම ගම බාරගන්නේ නැහැ. ගමේ කටයුතු ගමේ පන්සලට ලබා දෙනවා. නමුත් උන්වහන්සේලා මේ වගේ භාවනා වැඩසටහන් පවත්වමින් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මයත් දියුණු කරගනිමින් ධර්ම අවබෝධය දියුණු කරගනිමින් අනිත් අයට ධර්ම අවබෝධය පිණිස භාවනාව පිණිස උපදේශ අනුශාසනා දෙනවා. දැන් මේ මට්ටමත් තියෙන්න ඕන. ඊළඟට ඊට එහා ගියාම ගමේ ග්‍රහපලයට දරුවගේ අධ්‍යාපන කටයුතු වලට ඒවට මේවට ආශිර්වාද කරමින් බෝධි පූජා තියෙනවා, සෙත් කවි තියෙනවා, ඉතින් පොල් ගැහිලි තියෙනවා. දැන් සමහර කෙනෙක් කියනවා පොල් ගැහිලි මොකිසි මිත්‍යාවක් කියලා. මම නම් දකින්නේ, මම දකින්නේ ඒක විද්‍යාව. මම බලන් ඉඳලා තියෙන මේ ළඟ තියෙන ලොකු දේවාලයත් ඒ පන්සල මං ඕකේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ පීඩනය මම බලාගෙන ඉඳලා තියෙනවා. පොල් ගහන අයගේ තියෙන පීඩනය තමන්ගේ මිනිහට ගහන්න සමහරලාට එහෙන ගෙහියන් කියලා ගෑනු ඇවිල්ලා ගහනවා පොල්. මම බලාගෙන ඉන්නවා ගිහිල්ලා ගහනවා, දත් මිටි කාලා ගහනවා පොල් ගෙඩිය. ගහලා තව පොඩි ලොකුවට කෑල්ලක් කැඩෙනවනේ, ආයි ගිහිල්ලා අර කහුලන් එනවා, අරක ආයි ගහනවා තෝ කුඩුයන් කියලා. ආයි ගහලා ආයි චූටි කෑල්ලක් ඉතුරුත් ඒකත් ගෑල්ලා ගහනවා පොළොවේ. ගහලා කුඩු කුඩු ගාලා කියෝ කියෝ යනවා. මම හිතුවා මේක හොඳයි, මේක පිහියක් අරන් මිනී මරනවට වැඩිය මේක හොඳයි. මේ මෙයාගේ පීඩනේ යවාගත්ත විදිය මේ මෙයාගේ මානසික පීඩනය යවාගත්ත විදිය මේක හොඳයි. කොයිකට වඩාද හොඳ? අර මිනිස්සු මරනවට වැඩිය මේක හොඳයි. ඒ තමයි හොඳ. ඒක ඒ මට්ටමින් ඒක යවා ගන්න තිබුණ නැත්තම් ක්‍රමවේදයක් එයා වෙන මාර්ගයක් අනුගමනය කරනවා. තේරුණා නේද? ඒ නිසා ඒ ක්‍රමය හොඳයි. ඊළඟට ওই පෞසෝදන ක්‍රමයේ තියෙනෝනේ ගංගා නම් ගගේ මං කිසි වරදක් දකින්නේ නැහැ. මහා ලොකු ඥානයක් නැහැ මිනිස්සුන්ට. සරල ක්‍රමවේදයක් තියෙනවා චිත්තාවේග හිතේ තියෙන දුක්ඛම් කටළු පා කර හරින්න. පහනක් පත්තු කළා ගඟේ පා කළ හැරලා මගේ සියලුම පව් පා වෙන්න කියලා හිතලා ගංගා නම් ගඟට බැහැලා නාවල අරගෙන මේ නාල උඩට ඇවිල්ලා මගේ පව් සේදුනා කියලා හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. මා දකින්නේ ඒකේ වරදක්. මහා දැනුමක් තියෙන දාර්ශනිකයෙකුට යමක් කරන්න පුළුවන් ඇති. නමුත් දැන් කෙනෙක් කියන්න පුළුවන් බඩිකින්නක් ඇති වුණා නම් අයියෝ ඕක මොකන්ද ගිහිල්ලා අර සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගෙනලා කන්න. එහෙම නැත්නම් අර පළාතේ තියෙන තරු පහේ හෝටලෙට ගිහිල්ලා කෑම කාලෙන්න කියයි. හරි ඒක තමයි වෙන්න ඕන. තරුපහේ හෝටලයට යන්නත් මුදලක් නැති සුපර් මාකට් එකට යන්නත් මුදලක් නැති මිනිස්සයා මොකද කරන්නේ? ඒ මිනිස්සයා කුණුබක්කියක් හෝ ඇවිස්සීමෙන් සෑහීමට පත්විය යුතුද නැද්ද? පත්විය යුතුයි. වෙන ක්‍රමයක් නැහැ. අරක බාල එකක් වෙන්න පුළුවන්. නමුත් එහෙමත් ලෝකේ තත්වයක් තිබිය යුතුයි. එහෙමත් තිබිය යුතුයි. එහෙම නැතුව පැවැත්මක් නෑ. මම ඒකෙන් දකිනවා. ඊළඟට ඔය වෙනත් ආගමික වලත් තියෙනවා ඒ වතුරේ ඔබ්බල ගන්න ක්‍රම, පවුසෝදල ගන්න ක්‍රම, මේ වගේ ක්‍රම තියෙනවා. පුංචි මානසික සුවතායති කරවනවා. ඒ වගේම දෙවියන් නැමදුවා කියලා හයියෙන් කෑ ගහනවා. සමහර ආගම්වල කෑ ගැසීමක් හදලා තියෙනවා. ඒ දෙවියන්ගේ නම කියලා හයියෙන් කෑ ගහනවා. දැන් මුස්ලිම් ආගමේ තියෙන ගොඩක් අල්ලා කියලා තියෙන කෑ ගහනවා. දැන් අනිත් බජන් වලද බජන් ගීත හයියෙන් කෑ ගසා ගායනා කරමින් පීඩණය යවා ගන්නවා. එතකොට මම බැලුවා අධ්‍යයනය කළා මොකද්ද ඒක වෙන්නේ කියලා. මේ දවසෙම මේ මානසික වශයෙන් පීඩා විඳින මේ පීඩණය විඳින තුනේ මේ හයියෙන් කට ඇරලා හා කියලා කෑ ගහනකොට මේ ඇතුලේ තියෙන පීඩණය අයින් වෙනවා. අර ඕන කෑ ගහලා අඬන්න කියන්නේත් ඒක. අර දුක තියෙන අයට අඬන්න දෙන්න කියන්නේ ඒක. නැත්තම් ඇතුලේ මේව වෙනවා. මේ මනසට දරා ගන්න බැරුව මේ හදවතට බලපානවා ඒක. ඒ නිසා හයියෙන් කෑ ගහලා අඬන්න දෙන්න කියනෝ ඈ ගහනකොට මේ තියෙන වේදනාව පිට වෙනවා. දුක පිට වෙනවා. පීඩනේ අයින් වෙනවා. ඒ නිසා ඒ කෑ ගැසීම තුළ ශබ්ද නගායේ බජන් ගායනා කිරීම තුල ඒ මනුස්සය මේ පීඩනේ නැති කරගන්නවා. මේ විදියට මං හැම කාරණයක් තුළම යම් විද්‍යාත්මක ස්වરૂපයක් දකින විට මට කිසි දෙයක් විකෘතියක් නෙමෙයි. පුදුමයක් ඒක. මේ ලෝකේ හරේ ද්වේෂ සහගතෝ වෛරී සහගතෝ මටත් සමහර අය විකෘතිය කිව්වට මන් දන්නේ මට මොකක්වත් විකෘතියක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මං වගේම ඔබටත් එසේ පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව ඒ සියලු අයට, ඒ දකින අයටත්, මොකද හේතුව ඒ වෙද්ද තමයි ඔබට සහනශීලී මනසකින් ලෝකේ දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන අචංචා ස්වාමීන් වහන්සේ, මං කරු කරන උතුම් හාමුදුරන් වහන්සේ, උන්වහන්සේ මේ සියලුම ආගම් විකෘතියක් හැටියට දැක්කේ නැහැ. උන්වහන්සේ මෙන්න මේ වචනයෙන් ඒක දේශනා කරනවා. සියලු ආගම් එකම දිශාවකට ඇදෙන විවිධ වර්ගයේ, විවිධ වර්ණ හැඩ වර්ගයේ වාහන වෙන්නේ කිව්වා. එකම දිශාවකට යනවා ලොරි යනවා, සුපිරි වාහන යනවා, කාර් යනවා, නේද? පොඩි මෝටර් සයිකල් යනවා, ත්‍රී වීලර්ස් යනවා, බක්කි කරත් යනවා, ගොන් කරත් යනවා, ආත් කරත්, ඔය තර ඔක්කොම යනවනේ තල්ලු කරගෙන එකම දිශාවකට. ඈ එකම දිශාවකට ගමන් කරනවා. ඉතින් මේවා එකක්වත් විකෘතියක් වශයෙන් උන්වහන්සේ දුටුවේ නේද? අපි හොඳ කාර් එකක යන ගමන් කිව්වොත් එහෙම අයියෝ අර මෙන්න බක්කි කරත් කවද යන්නද? ඉතින් මිනිස්යාගේ ඥානයේ තරම, ශක්තියේ තරම ඒකින් යන්නේ. දැන් මෙහෙ ඉඳලා ත්‍රිවිලර් එකෙන් යනවා කතරගම වඳින්න. යනවද නැද්ද කට්ටිය? යනවා. ඉතින් අයියෝ ත්‍රිවිලර් එක අනුතුරුදායකයි. ත්‍රිවිලර් එක මොන කවද යන්නද? මේ දුම් කාගෙන ඕක යන්න පුළුවන්ද? අර කාර් එකක් අරන් යන ඕක. ඒ මිනිස්සට කාර් එකක් අරන් යන්න බෑ. ඒ ශක්තිය නෑ. මිනිස්සට තියෙන රුපියල් 2000ක් පෙට්‍රල් ගහලා ගිහිල්ලා ඉන්නයි මේ බලාපොරොත්තු ත්‍රිවිලර් එක පරිස්සමෙන් තමන්ගේ කියලා. ඉතින් ඒ මිනිස්සගේ ශක්තිය අපි විකෘතියක් හැටියට දැක්කොත් කාගේද විකෘතිය තියෙන්නේ? ඒ මිනිස්සගේ නෙමෙයි විකෘතිය තියෙන්නේ. දකින කෙනා ළඟේ විකෘතිය එහෙමනොත් තියෙන්නේ. ඒ නිසා මේ විකෘති චෝදනා තියෙන සියලු දෙනාගේම විකෘතීන් නැති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා සාදුනාදයක් වාස්තනා සාදු. සැබෑ ලෙස අපාතර අප ළඟ තියෙන යම් දුකක් තියෙනවද, පීඩාවක් තියෙනවද, ඒකෙන් නිදහස් වීම සඳහා අපි උත්සාහවෙන්නත් වෙන්න ඕන. මේ ආර්ය මාර්ගයේ ආරම්භය කියන එක සිද්ධ වෙන්නේ තමා තමා සමග සටන් කරන්න පටන් ගත්ත දවසට. තමා තමා අභියෝගයක් කරගත්ත දවසට, තමා තමා ගැන බලන්න පුරුදු වෙච්ච දවසට, තමා තමාගේම හරි වැරදි හොයන්න පටන් ගත්ත දවසට තමයි පින්නතුනේ මේ ආර්ය මඟ ආරම්භ වෙන්නේ. අන්න එදාට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනුන් කී නොකී කළ නොකළ දේ පිළිබඳව නොසයාම තමන් කළ නොකළ දේ පිළිබඳවම සොයන්න කියන බුදු වදනේ අන්තර්ගතය ඕක. මොකද මේ ගමන ආරම්භ වෙන්නේ තමා තමා දෙස බලන්න පුරුදු වෙච්ච එක. ඔයත් බලන්න එපා. වටේ ඉන්න හාමුදුරුවෝ දිහා බලන්න එපා. වටේ ඉන්න ගිහියෝ දිහා බලන්න එපා. තමා දෙසම බලන්න. තමාගේ දෙසම බලන්න. හොඳට බලන්න. බලන්න හොඳට තමන් බලාගෙන මේ මොහොතේ ඉන්නේ තමා දෙසද කියලා. තමන්ගේ චිත්ත කම්පන, චිත්තාවේග, සැලීම්, වැටීම්, නැගිටීම්, චලනය වීම, කම්පන වීම ඔබට පෙනෙනවා ඇති. හොඳට ඒ දිහා බලාගෙන ඉන්න. හරියට පැටලවුණු නූල් බෝලයක් තියනවා නම් ඒ පැටලුම දිහා අපි ඉස්සෙල්ලා හොඳින් බලාගෙන සිටිය යුතුයි. ඒ පැටලවිල්ල ලියා ගන්න. ඒ පැටලවිල්ල ලියා ගන්න. ඒ පැටලවිල්ල දිහා හොඳින් බලා සිටිය යුතුයි. ඒ වගේම තමා දෙස බලා සිටින්න. සිතෙහි ඇතිවන ඕනෑම තත්වයක් ඒ තමාගේම සිතෙහි ස්වභාවයයි. ඒ සිතත් එක්ක ඇලෙන්නේ නැතෝ ගැටෙන්නේ නැතෝ සිතට පවතින්නට ඉඩ හැරලා සිතේ ස්වභාවය තේරුම් ගන්න. ඔබට සිතුණු සෑම දෙයක්ම සිතේ ස්වභාවයට අදාළයි. ඔබේ සිතෙහි සිදුණු සියලු පෙරලීම් සිතේ ස්වභාවයට අදාළයි. හරියට පෙනුතුරි කුරුල්ලෙක් අතහැරලා ඌව කොහොමද පියාඹින්නේ කියලා බලාගෙන ඉන්නා වගේ ඔබ ඔබේ සිත අතහැරලා ඔබ සිතෙහි ස්වභාවය බලාගෙන ඉන්න. ඒවායේ ක්‍රියාවක් තිබේවි, අවසානයක් තිබේවි. නැවත නැවත පෙරලෙන ආකාරය, වෙනස් වෙන ආකාරය ඔබටම බොහෝම සාවධානව අත් දකින්න උත්සාහ කරන්න ඕනේ නෑ. ඒ ස්වභාවයෙන්ම ඒ අත්දැකීම ඔබව පුරවා තබාවි. අත් දකින්න අවශ්‍ය කරන්නේ අත්දැකීම් වලින් ඔබව ස්වභාවයෙන්ම පුරවා තබාවි. සියලු ස්වභාවයන්ම චිත්ත ස්වභාවයක් හැටියට හඳුනා ගන්න. සිතෙහි ඇතිවන ඕනෑම ස්වභාවයක් චිත්ත ස්වභාවයයි. එය එසේ හඳුනා ගන්න. කුරුල්ලෙක් අතහැර ඒ කුරුල්ලාගේ පියාසර කරන ඒ සීමාවන් ස්වභාවයන් කරනම් බලාගෙන සිටින්නාසේ ඔබේ සිත හඳුනා ගන්න. සිතෙහි ඇතිවන කිසිදු ස්වභාවයක් තමන් පාලනයට ගන්නේ නැති ව තමයි මේ කුරුල්ලා නිදහස් කරා වගේ නිදහස්ව මේ සිත බලාගෙන ඉන්නේ. ඒකට හසු වුණත් නැවත නැවත ඔබට නිදහස් වෙමින් එයි තතු අවබෝධ කරගන්න. අතහැරීමෙන් සිත දිහා බලා සිටීමෙන් අපට සිත පිළිබඳව බොහෝ දෑ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් සිත දෙස බලා සිටී උතුමන් තමයි විවිධ උපමා ගෙන හැර දැක්වේ හිතේ ස්වභාවය. කුළුමීමෙක් වගේ කියලා උපමා කළා. එතකොට ඒක හොඳට අත්විඳිනවා, තේරුම් ගන්නවා. පෙනපිඩක් වගේ කියලා උපමා කළා. මායාවක් වගේ, මිරිඟුවක් වගේ කියලා උපමා කළා. පහන් සිලක් වගේ කියලා උපමා කළා. සිතුවමක් වාගේ කියලා උපමා කළා. ඒ හැම උපමාවක්ම උන්වහන්සේලා උපමා කරේ මෙන්න මේ වගේ සිත දෙස අතහැරීමෙන් බලා සිටීමෙන්. කියන්නේ හිතෙහි ඇතිවන කිසිම දෙයකට බලපෑමක් ඇති කරන්නේ නැහැ. මොන ස්වභාවය වුණත් ඒ චිත්ත ස්වභාවයයි. අපි තේරුම් ගන්න චිත්ත ස්වභාවය. කිසිම චිත්ත ස්වභාවයක් එක ගලක් වගේ ස්තම්භයක් වගේ දිගට තියෙන්නේ. ඒක වෙනස් වෙනවා, පෙරලෙනවා, ආයි අලුත් එකක් එනවා, ආයි වෙනස් වෙනවා. ඒ සියල්ලක්ම තමන් කළ කී දෑවල තියෙන කර්ම බලය ශක්තියට අනුව සිදුවන්නක්. ඉතින් මේක තමා තුළින් තමා අත්විඳලා උපමා කරගන්න විට, ස්වභාවය අඳුනගන්න විට තමන්ට හරි ලෙහෙසි වෙනවා. සිත සංවර කිරීම, දමනය කිරීම, සිත හඳුනා ගැනීම. දැන් බලන්න මේ වෙන විට පෙරලිකාරකම් කීයක් හිත තුළ ඇති වුණාද කියලා බලන්න. ඒ වගේම තව තව පෙරලිකාරකම් සිද්ධ වෙවි. අපි එක අරමුණකට ගියොත් හිත අල්ලගත්තොත් මේක අපිට බලන්න බෑ. ඒක හරියට අපි ගෘහයකට ඇතුල් වුණොත් ගෘහයේ ස්වභාවය බලන්න බෑ වගේ. සිතකට ඇතුල් වුණොත් සිතේ ස්වභාවය බලන්න බෑ. ඒ නිසා කිසිම සිතකට ඇතුල් නොවි තමයි අපි මේ සිත හඳුනාගන්නේ. කුරුල්ල අල්ලගෙන ඉන්නවනම් කුරුල්ලගේ කරණම් පියාසර විදි අපිට දකින්න බෑ. කුරුල්ල අතහරින්න ඕන. කුරුල්ල අතහැරියට පස්සේ තමයි කුරුල්ලගේ කරණම් පියාසර විදි වේගය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි සිතක්. සිත අතහැරියාම සිතෙත් තියෙන ක්‍රියාකාරකම් කරණම් පෙරලීම් හඳුනා ගන්න පුළුවන්. කුමන දෙයක් සිත තුළ සිදු වුවත් එය සිතෙහි ස්වභාවයක්. ඔබ සිත නොවේ, සිත දෙස බලන්න. ඔබ සිත නොවේ, මම සිතයි කියන ස්වභාවයට පත් නොවී බලන්න කුමන ස්වභාවයක් සිත තුළ පැවතියත් එය සිතෙහි ස්වභාවයයි. කුරුල්ලා මොන කරනමක් ගැහුවත් ඒ කුරුල්ලාගේ ස්වභාවයයි. සිත මොන ස්වභාවයක් ගත්තාද එය සිත්චිත්ත ස්වභාවයයි. ඒ ඔබට පාඩමක්, අත්දැකීමක්, අවබෝධයක් කරගන්න. ඔබම සිතෙහි පටලෙයි, ඔබම පැටලිච්ච ස්වභාවයම තේරුම්ගෙන අවදි වෙයි. එයත් චිත්ත ස්වභාවය. පසුව ඔබට බොහෝම ඈතින් සිට සිත දෙස බලා සිටීමටද හැකියාව උදා වේවි. සිත පිළිබඳව තේරුම් ගන්න තරමට අවබෝධ කර ගන්න තරමට චිත්තං දත්ත සුඛාවහං සිත ධමනේ වෙන තරමට සංවර වෙන තරමට බලන්න සිතෙහි තියෙන ඝන බව රළු බව අඩුවී ගොස් එය වලා කුලක් මෙන් වලා රොදක් මෙන් සැහැල්ලු වෙමේ තමන්ට සුව දෙන ආකාරය ඒ අධ්‍යක්ීම ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ ආකාරයටම ධම්මානුගත වීමෙන් පමණයි. එහෙම නැත්නම් ධර්මානුකූල භාවනාවකින් පමණයි. එන්න එන්න ඔබේ සිත සැහැල්ලු වුණා නේද? එන්න එන්න ඔබේ සිතේ තුල තියෙන ඝන බව අඩු වුණා නොවේද? එහෙමනම් අපි තව තවත් සිත හඳුනා ගන්න විට අපි සිතෙහි උපාදානයන් ලිහිල් කරන තරමට චිත්ත සහනය නිවීම ඔබට දැනෙන්න පටන් ගන්නවා.
හොඳයි, සාදු.
හොඳින් චිත්ත සමාධියට පුරුදු වුණාම ඒක බොහෝම රසවත් වෙනවා. ඉතින් රසවත් වෙලා සමහර උදවිය කියනවා අපරාධේ හාමුදුරුවෝ අපිව අවදි කරේ තව ටිකක් ඉන්න තිබුණ භාවනාවේ හරි සනීපෙට හිටියා කියලා. ඒක හදාගත්තාම ඉතින් තවන් සතුටු විදියට භුක්ති විඳින්න පුළුවන්. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාතේ, සියලු රසයන් අතර මේ ධර්ම රසය වැදගත් වටිනවා. එනිසා ඒක තේරුම් ගත්තාම ඒක තවන්ට කොතනක සිටවත් භුක්ති විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ චිත්ත සහනය එහෙමයි. දැන් ඉස්සරහදී ත්‍රිපිටකයෙන් වචන ගැනීමේදී පරිස්සම් වෙන්න වෙන. මොකද ඒක දැන් මොකද්ද පුරාවස්තුවක් කළනේ, ජාතික වස්තුවක්ද මොකද්ද කළා. ඒකත් අර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වගේම වෙයි. පුරා විද්‍යාත්මක දේවල් විනාශ වෙන්නේ පන්සලේ හාමුදුරුවන්ටවත් ඒක හදන්න බෑ. පුරා විද්‍යාව එනකම්ම අනුමැතිය එනකම්ම මේ විහාරස්ථාන චිත්‍ර ඒ පුරා විද්‍යාත්මක දේවල් තෙමිලා හේතිලා යන ආකාරය අපි දකිනවනේ. ඒ වගේ මං හිතන්නේ ඒකත් අර එහෙමම යයි. මොකද හේතුව ඒක ජාතික වස්තුවක් වෙලා තියෙන්නේ. ඒකේ අර්ථයක් අරගෙන ඒක මං හිතන්නේ ඒකේ අර්ථය ඒක නෙමෙයි විකෘති කළා වගේ කියලා වුණොත් මං හිතන්නේ නඩු දාන්න පුළුවන්. මේ විශ්වීය දහමක් ලෝකේම වස්තුවක් වෙච්ච එක ඒක අපේ ඉන්න උන්වහන්සේලා ටික එකතු වෙලා ඒක ජාතික වස්තුවක් බවට පත් කරනවා. ඉතින් උන්වහන්සේලාට ඒකේ ඵල විපාක සංසාරෙදී හැම වෙලේ. මොකද මේ සම්බුද්ධ ශාසනය හරි විවෘතව නිදහස්ව තියෙන දෙයක්. ඒක විවෘත වෙන තරමටම බබලන දෙයක්. ඒව මේ නීති වැටකොටු දාලා අහුරන තරමට ආරක්ෂා වෙන එකක් නෙමෙයි. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය. එතකොට මේ නීති වැටකොටු දාලා තදින් ආරක්ෂා කරන්න ඕන ඔය මිත්‍යා දෘෂ්ටිය. සමහර මිත්‍යා දෘෂ්ටි කාගම්වල තේ දැඩි නීති රීති වැටකොටු තියෙන්නේ ඇයි කියලා දන්නවද? ඒ නීති රීති වැටකොටු වලින් එහාට ගියොත් ඒ ආගම රැකෙන්නේ නැහැ. සමහර ආගම්වල තියෙන අනිත් ආගම් පොත් කියවීම සපුරා තාන. ඉස්සරහට බෞද්ධයන්ටත් එහෙමත් නීතියක් ගේන්න ඉඩයි. බෞද්ධයන්ට වෙනම බුක්ෂොප් තියෙනවා. ඒ බෞද්ධ බුක්ෂොප් එකට විතරයි යන්න පුළුවන්. අර ගොල්ලන්ටත් එහෙමයි. නිසා තවදුරටත් බුද්ධාගම මිත්‍යා දෘෂ්ටියක් හැටියටම ආරක්ෂා කරගන්නට ධර්ම ප්‍රයත්නයක්. නිසා මාර්ගඵල ගැනත් කතා කරන්න හම් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට නරු දාන්න ඉඩයි. මොකද ඒක ජාතික වස්තුවක් මාර්ගඵල. ඒ ජාතික වස්තුව කරගත්ත කට්ටියටම මමනයි ඒ වස්තුව භුක්ති විඳින්න හම් වෙන්නේ. ඒගොල්ලොත් ඕක භුක්ති විඳින්නේ නැහැ. කබඩ් එකට දාන දොර වහලා ඕ බුලත් ඉඳ හපහපා එහෙම නැත්තම් දේශපාලකයෙක්ගේ පස්සේ යන ගමන් ඉන්නේ. ඉතින් ඒ සංඝයා වහන්සේලාට මේ ආනිසංස ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේකට පාවිච්චි කරමු ඒකට අදාළ නොවන වචන. චිත්ත සහනය, ඕ සැහැල්ලුව, ප්‍රමෝදය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරලා අපි අපේ හිත හදා ගන්න වැඩපිළිවෙලෙහි ගමන් කරමු. ඒකත් ලොකු කාලයක් මේ සංඝයා වහන්සේලාටවත් කාටවත් රඟපාන්න බෑ. තා 2025 30 35 වෙනකොට මේ රට අල්ලනවා කවුරුවත් නෙමෙයි මුස්ලිම්වරු. ඇල්ලුවට පස්සේ ඉතින් ඔය රඟපාන උන්නාන්සේලාට ඔක්කොටම පෝරියල් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඉවරයි මේ රට. ඊට පස්සේ ඒගොල්ලෝ නිසි පාලනයට ගත්ත ගමන් පන්සල් ඇවිල්ලත් ඉවරයි, බණ කිල්ලත් ඉවරයි. වෙන රටවල් වල වගේ ඕ තානාපති කාර්යාලය ඇතුළු විතරයි පහම්පත්තු කරන්නත් පුළුවන්, බණ කියන්නත් පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන් නේද? මුස්ලිම් රටවල් වල එහෙමනේ. තානාපති කාර්යාලය ඇතුළේ විතරයි මේ දේ කරන්න පුළුවන්. ඒත් ඉහට කරන්න බෑ. ඉතින් ඒ නිසා දැන් චීන බෞද්ධයා නිසා පොඩ්ඩක් රැකිලා ඉන්නවා අපේ මැලේසියාවේ. පොඩ්ඩක් ගිහිල්ලා එන්න පුළුවන්කම තියෙන්නේ ඒක නිසා. සිංගප්පූරුව වල පොඩ්ඩක් ගිහිල්ලා එන්න පුළුවන්කම තියෙන්නේ ඒක නිසා. චීන බෞද්ධයා නිසා. ඒකත් නැත්තම් ඉවරයි. දැන් මේ රට ටිකක් චීනෙට යනකොට මා අකමැති නැත්තේ ඇයි? චීන ඇවිල්ලා මේ රටේ පොඩ්ඩක් හරි හිටියොත් විතරයි අනාගතේ අපිට පොඩ්ඩක් හරි බලයක් තියෙන. මොකද චීන ආවම චීන කෙලින්ම වෙළඳ ආධිපත්‍ය අත්පත් කරගන්නවා. අත්පත් කරගත්තාම මේක චීන බෞද්ධ සම්භවයක් තියෙනවා. එතකොට ඒ බලයත් එක්ක ඉන්න පුළුවන්කමක් තියෙනවා. නැත්තම් අනාගතේ සුන්නද්දුවිලි ඔබට අපිට ඇස්තිට්ටියක් මානෙව මේ ශාසනය විනාශ වෙලා යනවා. ඒක වැඩි ගැටක් යන්නේ විනාශ වෙලා යනවා. මේක ඊට පස්සේ මුකුත් බෑ. ඒ දේව ගැන කතා කරන්න ඒවා අමාත්‍යංශගතව ඒව නීතිගතව තියෙනවා. ඒව ගැන කතා කරන්න තහනම් ඒව විග්‍රහ කරන්න තහනම් ඒව කියවන්නත් තහනම් කළා තව නියෝගයක් ගත්තාම වැඩේ ඉවරයි. ජාතික වස්තුව පූර්ණයි. තේරුණානේ? කියවීමත් තහනම් කියවුවොත් ඇසුගුල්ල නොහ කියලා නීතිද. එතකොට ඒක එතරම් ජාතික වස්තුව දුන්නත් දුවිලි ওই මහා අපාය සහායක උන්නාන්තෙලා මහාන වෙලා තියෙනවා. සමහර වෙලාවට පහත් වැඩ කරන ඒ භික්ෂුන් වහන්සේලාගේ පසුබිම් බලනකොට, ඥාන බලනකොට, මෞපියෝ බලනකොට හරිම මේ පසුබිම හොඳ නැහැ, ඥාන හොඳ නැහැ. ඒ මහා මෛත්‍රී භාවනාවල් ලෝකේ තාමතු කරුණාවක් දැක්වුවට යෝධුවේගේ පසුබිම් හොඳ නැහැ. ඒ නිසා ඔවුන් ගන්න තීන්දුව තීරණ වලින් තවදුරටත් සම්බුද්ධ ශාසනයට විශාල හානියක් වෙනවා. ඉතින් ඒවා මේවා අතර මේවා හැම දෙයක්ම ස්වභාවයක්. ඒක දිහත් බලන්න තියෙන්නේ අපිට ස්වභාවයක් හැටියට. බුදුහාමුදුරුවෝ දේශනා කරේ, මහරහතන් වහන්සේලා දේශනා කරේ ඒක තමයි. මේක රැලි රැලි ඇවිල්ලා නොයෙකුත් විපරිත ස්වභාවයන් වලට පත් වෙලා දැන් 2500 ගාන පහ වෙලා යනවා. ඇත්තෙන් මේ කාන්ත වශයෙන්ම 5000න් එහාට නයි යයි කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. 5000න් එහාට යන්තම් යන්නේ දැල්ල දෙන්න වගේ අන්තමට. ඒ කියන්නේ කොයි හරි කැලේක හොරෙන් රහසෙන් කාමරයක මිනිස්සු දෙන්නේ කතා කරන මට්ටමට තියාගනේ. ඊට පස්සේ පින්නුතුනේ ආර්ය ධර්මය ශූන්‍ය වෙනවා. ශූන්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. ලෝහ බෝලෙත් තියෙන්නේ දන්නේ 5000ක් මේ යන විදියට කුමාරී මේ සම්පූර්ණ කාන්තාරයක් බවට පත් වෙනවලු 2300 වගේ වෙනකොට. 300 වගේ වෙනකොට මේ සම්පූර්ණ මේ තියෙන වන ජනගහ වනගහනේ ඔක්කොම ටික විනාශ කරලා නැති කරලා වෙනවා. එතකොට කොහොමත් ප්‍රාත්මක් නැහැ. ඉතින් අපි කොහොමත් එදාට නැහනේ නේ. 2100 වෙනකොටත් නැහනේ. ඉතින් ඒ නිසා ඉතින් අපිට කමන්නේ අපි යන දිවි ලෝකයක ඉඳීවි. ආයි එන්න හැම හිතන්න එපා. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකන් ඉන්න දිවි ලෝකයකට වෙලා ඉන්න. ඒ නිසා කුසල සිත ආරක්ෂා කරගන්න, ගැටෙන සිත වඩන්න එපා. ගැටුණට ලෝකේ ගැටෙන මිනිස්සුත් එක්ක ගැටි ගැටි ඉන්න එපා. කාගේවත් ಗುಣ මකන්න එපා. බොහොම ධර්මානුකූලව සිහියෙන් තම හිත කුසලෙහි පිහිටවා ගන්න, ධර්මයේ පිහිටවා ගන්න. එතකොට යන ලෝකයකට හොඳක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. යමෙක්ද යමක් වපුරන්නේ, ඉතින් ඒ වපුරන දෙයට අනුව ඔවුන් එය ප්‍රතිඵල නෙලා ගනිවි. එපමණයි. හොඳයි, අද දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.